නමු තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යථාපි පුප්පරා සිංහා කෛරාමාලා ගුණේ බහූ ඒවං ජාතේන මච්චේන කත්තම්බං කුසලං බහුංති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධම්මපදයේ පුෂ්ප වර්ගයන ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. තේරුම යථාපි පුප්පරාසිංහා යම්සේ වනාහි මල් රාශියකින් කෛරා මාලා ගුණේ බහු දක්ෂ මාලා කරුවේ බහුල වශයෙන් විසිතුරු මල් වඩම් කරන්නේ යම්සේද ඒවං ජාතේන මච්ඡේද එසේම අෂ්ට දුෂ්ටක්ෂණයෙන් තොරව උපන්නා වූ නැනවත් මිනිසයා විසින් කත්තබ්බං කුසලං බහුං බහුලව කුසල් කටයුතුයි. මේ දේශනේ කාටත් පැහැදිලි. මාලාකාරී කින්න බොහෝම දක්ෂයි. නමුත් ඔහුට මල් නැතිනම් මල් වඩම් ගැතීමක් වන්නේ නැහැ. මාලාකාරී කින්න ඔහු මල් වඩම් ගැතීමේ අදක්ෂයි. ඔහුට මල් ඇත්තේම නැහැ. එසේනම් ඔහු කෙසේවත් මල් වඩම් ගොතන්නේක් නොවේ. එවාගෙම මාලාකාරයා අදක්ෂයි. මල් රාශියක් තියෙනවා. ඒ තැනැත්තාටත් විසිතුරු මල් වඩම් ගැතීම අපහසුයි. මාලාකාරයා අති දක්ෂයි. නානා විසිතුරු මල් අප්‍රමාණයි. එසේ ඇති කල්ලි ඒ තැනැත්තා බහුල වශයෙන් විසිතුරු මල් වඩම් ගොතා ගැනීමට සමර්ථ වෙනවා. ඒ වගේ තමයි මේ ජාතේන මච්චේන කියන වචනින් හැඳින්වෙන පදේ. කෙනෙක් උපදිනවා බුද්ධෝත්පාද කාලයක. නමුත් කල්යාණ මිත්‍රයන් ඇසුරට නැහැ. සද්ධර්මය අහන්නට නැහැ. යෝනිසෝ මනසිකාර්යය ගැන හැඟීමක් නැහැ. මඟඵල නිවන් ගැන දෙන පිළිවෙත් පිරීමට දන්නේ නැහැ. එවාගෙම දාන ආදී කුසල් කරන්න ඔහුට දාන වස්තුත් හරියට නැහැ. එසේනම් ඔහු දක්ෂ මාලාකාරයෙකුට මල් නැති වාගේ හෝට විසිතුරු පින්කම් කිරීමට ලැබෙන්නේ නැහැ. එවාගෙම අබුද්ධෝත්පාද කාලයක බුද්ධ කියන වචනයක් අහන්න නැති කාලයක යම් මිනිසෙක් මිනිස් ජීවිතේ ලබාගෙන පතිරූප දේශවාසයක් නැ, සත්පුරුෂ ආශ්‍රයක් නැ, සද්ධර්මයට අනු අහන්ද නැ, යෝනසෝ මානසිකාර්ය ගැන හිතන්නක් නැ, දම්පින්කම් කරන්න දෙයක්ුත් නැ, ඔවට කිසිසේ උසස් කුසල් රැස් කර ගැනීමට ලැබෙන්නේ නැ. තවත් කෙනෙක් ඉන්නවා අබුද්ධෝත්පාද කාලයක උත්පත්තිය ලැබුවා. ඒ කාලයේ ඇටේට කල්යාණ මිත්‍රෝ ඉන්නවා. ඒ කාලයේ ඇටියද සද්ධර්මය ගැන අහන්නත් ලැබෙනවා. ඒ කියන්නේ මහා බෝසතාණන් වහන්සේලා වැනි උතුමන් ඉන්න කාලයක. යෝනිසෝ මනසිකාරයට අනුව හිතන්නත් පුළුවනි. පිළිවෙත් පුරා ගන්නත් තියෙනවා. දාන ආදී කුසල් කරන්නත් තියෙනවා. නමුත් ඒ තැනකට ඒ ගැන හිතක් පහළවන්නේ ඔහුට ඒ ගැන ආභෝධයක් නැහැ. ඒ තැනකට උසස් කුසල් රැස් කර ගැනීමට ලැබෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක නැනවත් මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තා. පතිරූප දේශ වාසයක් ලැබුණා. සත්පුරුෂ ආශ්‍රය ලැබුණා. සද්ධර්මියත් ආහඬ නිතර ලැබුණා. එවාගෙම යෝනසෝ මානසිකාරින් සිතන්නත් නුවණ අවදි කරගත්තා. සීලාදී පිළිවෙත් පුරා ගන්නටත් හිත නැමුණ යෙදුණා. දානාදී කුසල් කරන්නත් දේ තියෙනවා. ඒතනත්තා දක්ෂමාලාකාරී ඉසිතුරු මල් රාශියක් වර්ණ ගන්ධ සම්පන්න මල් සාරාසියක් ලැබීමෙන් විසුතුරු මල් වඩම් ගොතා ගන්නාක් මෙන් මල් වඩම් ගොතාගෙන රාජරාජ මහා මාත්‍යාදීන්ටදී බොහෝ ධන ධාන්‍ය ලබන්නාක් මෙන් ඒතනත්තා දක්ෂ ලෙස විසුතුරු ලෙස දාන සීල භාවනාදී බොහෝ කුසල රැස් කර ගන්නවා. මේකයි මේ කෙටි තේරුම. එතන ජාතේන මච්චේන කියන්නේ එසේ මෙසේ වාසනාවන්ත අවස්ථාවක් නෙමෙයි. හැම මිනිසෙක් උපන් මිනිසෝ තමයි. එවැගේම උපන්නේ නමුත් කරුණු අටකින් විනිර්මුක්ත නැතිනම් ඒ අත්තාගේ උත්පත්ති අවාසනාවන්තයි. තයෝ අපාය ආරුප්පා සංඤං පච්ඡන්ති මං පිච්චේ. පංචින්ද්‍රියානං වේකල්ලං මිච්ඡාදිච්ච දාරුණ අපාතු භාවෝ බුද්ධස්ස සද්ධම්මා මත දායිනෝ අට්ඨක්කන අසමයා ඉති ඒතේ ප්‍රකාශිතා. මේ ගාථා දෙකෙන් කියවෙනවා දාන ආදී කුසල් කරන්න නොලැබෙන අවස්ථා අටක්. තයෝ අපාය අපාය හතරේ තුනට ගණන් ගන්නවා. අටමහා නරකයයි උසුපත් නරකය 128යි කියන්නේ 136 නරකාදිය. තිරිසං අපායේ එක අපායක්. සතරවැද අරුන් ප්‍රේත ලෝකයේ අසුර භවනත් එක්ක අසුර ලෝකයේත් එක්ක අසුර අපායත් එක්ක ප්‍රේත ලෝකේ ප්‍රේත විශ්ය. මෙන්න මේ කියන්නේ නරකාදිය තිරිසං අපායේ ප්‍රේත විශ්ය කියන අපාය තුනේ යන්තනෙක උපන්න නම් ඔහුට දාන සීල භාවනාදී කුසල් කර ගැනීමට ලැබෙන්නේම නැහැ. ඒකම සංඤම් පච්ඡන්ති මං පිටේ. සංඤම් කියන්නේ අසංඤම්. අසංඤ තලයයි අරූප තලයයි. අරූප තල අතරක් තියෙනවා. ඒ ස්ථාන පහේ උපන්නා නම් දාන සීල භාවනා කුසල් කර ගැනීමට ලැබෙන්නේම නැහැ. අසඤ්ඤතලේ හිතක් නැති නිසා මොන පිනක්වත් කරන්නේ නැහැ. පෘථුජන වශයෙන් අරූප ලෝක උපන්න නම් එහිදී දාන සීල භාවනා කුසල් රැස් කරන්නේ නැහැ. භාවනා කුසල් නම් තියෙනවා නමුත් ඒවා නිර්වාණ ගාමිනී කුසල් වන්නේ නැහැ. එනිසා එහිදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැති නිසා ඒ ස්ථාන පහම එක්කාසු කරලා එක දුෂ්ටක්ෂණයක් හැටියට හැඳින්වෙනවා. පච්චන්ති මං පිටේ. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රේ නොපවට්නා වූ, කල්යාණ මිත්‍රයන් නොමැත්තා වූ, සදාම් පදයක් අහන්ට නොලැබෙන්නා වූ, දානාදී කුසල් කර ගැනීමට කිසිම අවකාශයක් නැත්තා වූ, අවාසනාවන්ත ප්‍රදේශයක උපදී සිටීමත්, දානාදී කුසල් කරගන්න නොලැබෙන, ආරි සත්‍ය අවබෝධයේ තවස් වාසනාවක් නොලැබෙන දැනින් ඒ ස්ථානයත් දුෂ්ටක්ෂණයක් හැටියට හැඳින්වෙනවා. පංචේන්ද්‍රයන් වේ කල්ලා. එතන පංචේන්ද්‍රයන් කියන තැන පංචේන්ද්‍රය සවේ කල්ලම් කිවනම් වටිනවා. ඒ මොකද පංචේන්ද්‍රයන් වේ කල්ලම් කියන තැනත් එතන ගැනෙනවා අංග විකලත්වය, අභවිතාවය, අන්ධ ගොළු බිහිරි උම්මත්තක මන්දබුද්ධික මේ සියල්ලම ඒ පදයට ගැනෙනවා. එතකොට මිනිසෙකුණත් අන්ධ ගොළු බිහිරි උම්මත්තක මන්ද බුද්ධික අංග විකලව උපන්නනම් උපතින්ම ඔහුගේ චිත්ත සංතානයෙහි පටිසන්ධි ප්‍රඥාවක් නැති බැවින් උසස් කුසලයක් රැස් කරගන්න කිසිසේත් ලැබෙන්නේ නැහැ. අවාසනාවන්ත ජීවිතයක්. ඒකත් දුෂ්චක්ෂණයක්. මිච්ඡාදිට්ඨි දාරුණ දරණු මිසදුටු බවක් ලැබුණා නම් ඒකත් දුෂ්චක්ෂණයක්. එතන දරුණු කියලා කියන්නේ නාස්තික දෘෂ්ටියේ, අකිරිය දෘෂ්ටියේ, අහේතුක දෘෂ්ටියේ කියන අවස්ථා තුනයි. නාස්තික කියන්නේ මොනම දෙයක් කරතත් පිනක් මේ කර්ම විපාකයක් නැහැ. කර්ම විපාකයක් නැහැ. නත්ති දෙන්නම් නත්ති යෙත්තම් නත්ති හොතන් නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලම් විපාකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගත සම්මා පටිපන්නයේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. මෙන්න මේ 10ක් තියෙනවා. ඒ කියන්නේ නාස්තික දෘෂ්ටියේ. ඒ කියන්නේ දන් දීමේ විපාකයක් නැහැ. ජනත් ජන දේ විපාකයක් නැහැ. මහා පින්කම් මහා යාග පැවැත්ීමේ විපාකයක් නැහැ. මවට ඕතැන් කිරීමේ විපාකයක් නැහැ. මවට අනදර කිරීමේ ඵලයකුත් විපාකයක්කුත් නැහැ. පියාට උපස්ථාන කිරීමේ හෝ පියාට අනදර කිරීමේ හෝ විපාකයක් නැහැ. මෙලව කියලා මෙලවින් යන කෙනෙක් නැහැ. පරලව කියලා එහා ලෝකයක් නැහැ. ඒ වගේම කුසල අකුසල කර්මයන්ගේ ඵලයක් නැහැ. නොවේහි ආරි සත්‍ය අවබෝධ කරගෙන මඟඵල නිවන් ලබාගත් බුදුපසේ බුදුමහරත් උතුමන් නැහැ. ඔය විදිහට ඵල විපාක අදාළ නැති දෘෂ්ටියක් වෙයි නම් ඒකට කියනවා නාස්තික දෘෂ්ටිය. දරුණුයි. අක්‍රීය දෘෂ්ටිය ඊටත් වඩා දරුණුයි. අක්‍රීය දෘෂ්ටිය ගැන මොනතරම් ප්‍රාණඝාත කරතත් අදත්තාදාන යෙදිතත් මිච්ඡාචාරයේ දෙතක් බොරු කීවත් කේලාම් කීවත් පරුෂබස් කීවත් හිස්බස් කීවත් සුරාපානය කළත් අනුන්ගේ දෙයට දැඩි ආශා කළත් අනුන්ව ක්‍රෝධ ඊර්ෂ්‍යා කළත් වැරදි දෘෂ්ටි පිළිගත්තත් මොනම කර්මයක්වත් නැහැ. කුසලයකුත් නැහැ අකුසලයකුත් නැහැ. දන් දුන්නත් සිල් රැක්කත් භාවනා කරතත් පිණෙකුත් නැහැ. මේම කුසල් නකුසල් කිසිවක් පිළිගන්නේ නැතිකමට කියනවා අක්‍රීය දෘෂ්ටිය. අරකට වඩා බරපතලයි. කලින් මේක උච්ඡේදවාදයට වැටෙනවා. අනික නැත්ති ආමේ සත් මේ ඒ කියන්නේ හේතුවක් නැතුව සත්‍යයන්ගේ උත්පත්තිය හා මරණය සිද්ධ වෙනවා. සැප දුක් විඳින්න හේතුවක් ඵලයක් අනුව නෙමෙයි අහේතුකෝයි මේ සිද්ධ සියල්ල සිද්ධ වෙන ස්වභාව සිද්ධියක් හැටියටයි. ස්වභාවයෙන් සිද්ධ වෙනවා වින යම්කිසි හේතුවක ඵලයක් නොවේ. මේ මිනිස්සු ඉපදලා ඉන්නේ හේතුවක ඵලයක් නෙමෙයි ඉබේම හටගත්තා ඉබේම නැති වෙනවා නැති වුණාම ඉතින් මේ රූපකය ආසේ විසිරී යනවා කියන හැඟීම තියෙනවා. ඉතින් මේ විදිහට මේ දෘෂ්ටි තුنين එකක් හරි හිතේ රැඳුණා නම් ඒක බරපතල හේතුවක් දාන ආදී කුසල් කරන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නෑ කුටි. අපාතු භාව බුද්ධස්ස සද්ධම්මා මතදායිනු. සද්ධර්ම අමෘතේ ගෙන දෙන්නා වූ සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේගේ නැතිකම පාල නොවී සිටීම කොටින් කියනනම් අබුද්ධෝත්පාද කාලයේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන කුසල් කරගන්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කියන දුෂ්ටකන අතින් විනිර්මුක්තව මේ බුද්ධෝත්පාද කාලයක පතිරූප දේශ වාසයක සත්පුරුෂ ආශ්‍රය ඇතිව සද්ධර්ම ශ්‍රවණේ ලබන්ට වාසනාවන්තව යෝනිසෝ මනසිකාර්ය අවදි කරගෙන සීල සමාධි ප්‍රඥා කියන මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන පිළිවෙත් පුරා ගැනීමට වාසනාවන්ත කාලයක උත්පත්තිය ලැබුවා නම් අන්න ඒකට කියනවා නවමිනි බුද්ධෝත්පාද ශ්‍රණ සම්පත්තිය කියලා. ඔය අවස්ථා ලැබුණා නම් ඒ කාන්තේම දාන සීල භාවනා අපචායන වේයාවච්ච පක්ඛ දාන පක්ඛානුමෝදන ධම්මසවණ ධම්මදේශන දිට්ඨුජුකම් ආදී වූ දස පුණ්‍යක්ඛ්‍යාවන් කරගන්න බහුලව පුළුවනි. පානාතිපාතා වේරමණී අදින්නාදාන වේරමණී ආදී දස කුසල කර්මපතියන් පුරා ගන්නට පහසු හිරණ තියෙනවා. දාන පාරමිතා සීල පාරමිතාදී පාරමී 10 පුරා ගැනීමට ලැබෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහරණ අතරේ වඩන්නට ලැබෙනවා. දානේ ප්‍රිය වචනේ අර්ථචර්යා සමානත්වතා කියන සංග්‍රහවත්තු හතරේ වඩන්නට ලැබෙනවා. සතිපට්ඨාන සතරේ සම්‍යප්පදාන හතරේ ඍද්ධිපාද හතරේ ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම පහ බොජ්ජංග හත මාර්ගාංග හත වැඩෙනසේ පිළිවෙත් පුරා ගැනීමට ලැබෙනවා. කරණීය ධර්ම 14 අකරණීය ධර්මයේ මේවා දිනු කරගන්න ලැබෙනවා. මහා මංගල ධර්ම 38 ප්‍රගුණ කරගන්න ලැබෙනවා. මේවා ප්‍රගුණ කර ගැනීම නිසා මොකද සිද්ධ වෙන්නේ? චිත්ත සංකාමී තුල චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීමේ ප්‍රඥාව දියුණු වෙනවා. කොටින් කියනවා නම් අර මුලින් සඳහන් කළ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙනවා. මේ ගාථාව දේශනා කරන්නත් හේතුව කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව මහා පිං ඇති විශාකා මාතාවගේ පූර්වාරාම විහාර පූජාවයි. පූර්වාරාම විහාර පූජාවට 27 කෝටියක් ධනෙ වැය කළා විශාකා මාතාව. ඉදෙම ගන්නේ 9 කෝටියයි. ගොඩනැගිල්ල සඳහා 9 කෝටියයි. ඒ කියන්නේ තට්ටු දෙකේ දෙමහල් ප්‍රාසාදයක් එක මහලක කාමර 500 බැගින් කාමර 1000ක් ඇති මේ විශාල පූර්වාරාම විහාරයේ කරවල බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නේ මෙතෙන් වැඩම කරවලා මේක සංඝ සතුවට පූජා කළා. මහා දානිකුත් දුන්නා. එදා සංඝ පිළිසේ ස්ථානයේ පරිහරණය කරන වෙලාවේ මෙතුමේ ගෙන්න දරුවෝ ද මොනුබුරු මේ මොනුබුරු මේ මිනිබුරු අප්‍රමාණ පිරිසක් කොච්චර දෙකේනවා නම් දහස් ගාණක් ඉන්නවා. ඒ මොකද එතුමියගේ දුවවරු 10 දෙනයි පුතු 10 දෙනයි එතන 20යි. ඔය 20 දෙනාට 20 දෙනා බැගින් ලැබුණා. ඒ අත්තන්නත් 20 දෙනා බැගින් දරුවෝ මොනුබුරු ලැබුණා. එතකොට විශාල පිරිසක් හිතන 8420ක් කියලා සඳහන් වෙනවා. ඒ කොම නිරෝගී ඒ කොම හරි වාසනාවන්තයි. ඒ නිසා මුළු මහත් සවැත් නුවර මංගල උත්සවයක් ඇතොත් මේ විසාකාව පමුණවාගෙන එතුමියට තමයි පළවෙනි මේ ආහාර වේල පිරිනමන්නේ. ඒ මොකද අභිමංගල සම්මතයි කියලා එතුමියට යමක් දෙනවා නම් ඒ ඇත්තන්ට දියුණුවක් වෙනවා කියලා. පුණ්‍යවන්තයෙක් නිසා. මේ නිකම් පුණ්‍යවන්තයෙක් නෙමේ කල්ප ලක්ෂයන් දියුණු කරගත්ත පාරමී ශක්තියක් එතුමියට තිබුණා. එතුමියගේ ශාරීරික ශක්තියත් පුදුමයි. ඇතුම් 5 දෙනෙකුට සමාන කාය ශක්තිය තියෙනවා කියලා. ඕක පරීක්ෂා කරන දවසක් කොසල් රජුෝ මංගලයාට ඉස්සරහට ඇරියා කියනවා නෙමේ කලබල කරන්න. මෙතුමිය ඇඟිලි දෙකෙන් හොඬ වැල්ලක් ළඟන මේ ඇතා බිම ඉඟෙව්වා කියනවා. මොනතරම් කාය ශක්තියක් තියෙන්නේ නැද්ද? ඒවා මේ කෑම බීම නිසා ලැබුණ නෙමෙයි. දම් පිංකම් වල ආනුභාවයයි. වීරිය පාරමිතා පිරීමේ ආනුභාවයයි. ඔය වාගේ ධර්මමුණුවරම් පිරිවරාගෙන මේ පූර්වාරාම විහාර වටේ ගීතිකා කිය කිය පුදුම විදියට ප්‍රීති උත්සවයක් පැවැත්තුවා. ගීතිකා පහක්ම කිය කිය මිහිරි හඬින් පුදුම උත්සවයක් පැවැත්තුවා ප්‍රදක්ෂිණා කරමින්. සමහර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටි අනේ ස්වාමීනි මේ විසාකාව කවදාකවත් මේ වගේ උත්සවකින් කතා කරලා නැහැ. කතා කරන්නේ බොහෝම හිමින් බොහෝම සංසුන් වචනින් කතා කරන්නේ මේ මෞතුමිය අද මේ මානසික විකෘතියක් කියලා දන්නේ පුදුම විදියට කෑ ගහනවා කියලා. ඒ කියන්නේ මේ ගාථා ඊයෙන් කිය කිය සාදුකාර දෙනවා. පස්සේ බුදුරජාන් වහන්සේ කපහදා දුන්න මහණෙනි මෙහෙම හිතන් දෙපා. මේ විසාකාවගේ හිතේ ඇති වෙන ප්‍රීති වේගයන් ඔය වචනින් කියෙන්නේ. මෙතෙමියේ මේ පින්කම කරන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. එතුමියට ජාති ස්මරණ ඥානය ද නැතත් ඒ පූර්ව වාසනාවෙන් ඇතිවෙච්ච මේ ප්‍රීතියයි මේ පින්කම නිසා ඔය ප්‍රකාශ වෙන්නේ. මාණිනේ මේ විසාකාව හරියට දක්ෂ මාලා කාර්යයකට විශාල මා රාශියක් ලැබුණාම විසිතුරු මල් වඩන් ගොතන්න වගේ පින්කම් කරන කෙනෙක්. මෙතුමිය උපන්නේ වාසනාවන්ත සිටුමැඳුරක. ඒ කියන්නේ මෙතුමියගේ පියාණන් තියෙන ඉරිදියක් කංකාවුණු දහසක් ඇති ප්‍රසම්භයක් කරන් මුළු දඹදිව්තල වැසියන්ගේ කහවණු 100-200 බෙදා දුන්නත් එකක්වත් අවසන් වෙන්නේ නැහැ. කහවණු 1000 ඉතුරුව තියෙනවා. මෙතුමියගේ මෞතුමිය සුමනා දේවි වී කිඹක් අරගෙන මුළු ජම්බුද්දීපේ මිනිස්යන්ගේ මේ ලාස දෙලාස බෙදා දෙන වීතිමින් වී ඇටයක්වත් අඩු වෙන්නේ නැහැ. ඔය වගේ පුණ්‍යවන්ත මෞපිය දෙපළට දරුවෙක් හැටේටයි වැඩිමල් දෙන්නේ හැටේටයි මෙතුමිය උපන්නේ. එතුමියගේ පුණ්‍ය වාසනාව කොච්චරද කියනවනම් එතුමිය විවාහපත් කරලා පිටත් කරන වෙලාවේ කිරි දෙනුම් 60,000ක් ගව ගාලින් උඩින් පැනලා ගිහින් මෙතුමියගේ පිරිසට එකතු වුණා කියලා. ඔය වාගේ පුදුම පුණ්‍ය වාසනාවක් ඇති උත්තමාවක් විසාකාව. ඉතින් ඒ වාගේම මිහිරි කටහඬ තියෙනවා. පංච කල්යාණී තියෙනවා. අවුරුදු 120ක් ආයුෂ වර්ධනය වුණා. කිසිදාක රෝගයක් අසනීපයක් නැහැ. දරුවන් 20 දෙනෙකුගේ අම්මා කෙනෙක්. අවුරුදු 20 දරුවන් 20 දෙනෙකුගේ මව කෙනෙක් වෙලත් අවුරුදු 20ක 16ක 20ක වාගේ තරුණ වයස වාගේ තමයි කාටවත් පේන්නේ. ඉස්සෙකස් ගහක් ඉදලා නැහැ. දතක් හැල්ලා නැහැ. දත විවරණ වෙලා නැහැ. මේ තරම් පංච කල්යාණයෙන් පරිපූර්ණ වූ මහ පින් ඇති මෙතුමියගේ හිතේ තියෙන බලවත් ප්‍රසාදය තමයි මහණෙනි ඔය කටින් කියවෙන්නේ. ඒක සිත්තේ විකෘතියක් නෙමෙයි. එතුමියේ සෝවාන් ඵලයට පත් වූ උත්තමාවක් කියන මේ ගාථාවෙන් ධර්ම දේශනාවක් කළා. මෙයින් අපට පැහැදිලි වෙනවා මේ භවයෙන් භවයට යන උපනිශ්‍රේ සම්පත්තිය. පෙර ජාතිවල අපි යම්කිසි ඡන්දයක්, යම්කිසි වීරියක්, යම්කිසි චිත්තයක්, යම්කිසි විමර්ශන නුවණක් හිතේ පහළ කරගෙන දාන සීල භාවනාදී කුසල් රැස් කරගත්තනම් ඒක භවයෙන් භවයට සිතට උපනිශ්‍රේ වෙනවා. හිතට උණුසුම පැවතීගෙන එනවා. හරියට අර විදුලි වේගයක් වාගේ. විදුලි රැහන වෙනයි විදුලි වේගය වෙනයි. විදුලි රැහන නම් ඒ තැන්වල තියෙන රැහන. නමුත් ඒකෙ දෙකේ විදුලි වේගයෙන් මේ විදුලි වේගය ගමන් කරනවා. ඒක ඇහට පේන්නේ නැහැ. ඒක විද්‍යුත් වේගයක්. ඒ වගේ තමයි අපේ මේ චිත්තසංතානයේ කුසල කුසල් උපනිශ්‍රේ වෙන්නේ. එක එක භවයේදී ස්වරූපකය බහා තබනවා. නාම පරම්පරාව පෙළියට ගමන් කරනවා. ගමන් කරනවා නෙමේ ඉපදී ඉපදී පවතිනවා. සංතතිය වශයෙන් පවතිනවා. පූර්ව භවයේදී රැස් කරගන්නා ලද කුසල අකුසල කර්ම සියල්ලම සිතෙන් සිතට උපනිශ්‍රේ වෙවි බලගන්වෙවි එනවා. සාත්බෝධි පසේ බෝධි අභිසම්බෝධි කියන උතුම් බෝධිඥානයක් සඳහානම් කුසල් කරන්නේ ඒ තැනැත්තාට භවයෙන් භවයට චිත්තෙන් චිත්තයට අර ඒ උපනිශ්‍රේ වෙමින් තමයි එන්නේ. එනිසා කල්ප කෝටි ගණන් ඈත සිට ආවත් ඒ ධර්ම ශක්තිය ඒ චිත්තක්ෂණේ පවතිනවා. ඒ නිසා මෙතුමේ කල්ප ලක්ෂයක් ඔය දිනු කරගත්ත සිතෙහි උපනිශ්‍රේ සම්ප්‍රත්‍ය නිසා තමයි බුදුසසුනේ අග්‍රදායකත්වයේ දිනා ගන්නට වාසනාව උනේ. එතුමියගේ වයස 7 තමයි අපේ තථාගතයන් වහන්සේ ලෞතුරා බුදු වුනේ. වයස 7 තමයි සරුවඥන් වහන්සේ 1250 රහතන් වහන්සේ පිරිවරාගෙන මගධ රටේ චාරිකාවක වැඩි. ඒ වැඩිදී මේ තුමිය ඉපදී සිටියේ භග්ය නගරයේ. ඒ භග්ය නගරයේ මෙතුමියගේ මුත්තනුව තමයි මෙන්දක සිටුවරයා. එතුමා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ ආවාස පහසුකම් සාසාදී එවාගේ විශාල ධර්ම දේශනාවකට ආරාධනා කොට ධර්ම ශ්‍රවණය කළා. එවාගේම ධාරුන්න කියන මේ දෙව් කෙනෙකුම කිරි සහිතව මහා දානයක් දුන්නා. 7000ක් තිස්සේ පින්කම සිද්ධ කළා කියනවා. එදා බණහල තමයි විශාකාව ඇතුළු පිරිසේ සෝවාන් ඵලයට පත් වුණේ. තුමියගේ වයස අවුරුදු 7යි. ඉතින් මේ තරම් පුණ්‍ය වාසනාවන්ත කෙනෙක් වුණේ නිකන් නෙමෙයි භවයෙන් භවයට රැස් කරගන්නා ලද නිර්වාණ ගාමිනී කුසල ධර්මයන්ගේ උපනිශ්‍රේ ශක්තියයි. ඉතින් යන්න සලක බැලීමේදී මේ ලෝකයේ අපි සෑම දෙනාම උපනිශ්‍රේ සම්පත් ඇති අය. ඒ කියන්නේ අපි දැන් නරක ආදී අපාතුණින් ගොඩ වෙලා ඉන්නේ. එවාගේ ප්‍රත්‍යන්ත ජනපදයකින් තොරව පතිරූපදේශයක වාසය කරන්නේ. එවාගේ මාසන්නික අරූපතලයේ මිදිලායි අපි ආද ඉන්නේ. එවාගේම අඳගොළු බේරි උම්මත්තක මන්දබුද්ධිකතාවෙන් වැළකීලායි අද අපි ඉන්නේ. ඒකම අපි මිසදුරු ගැනීමෙන්ද වැන් වෙලායි අපි නියම කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක කර්මඵල විපාක දෙකම අපි පිළිගන්නවා හේතුඵල පිළිගන්නවා. එනිසා නියත මිසදුටු භාවයක් අපේ කිසිසේත් ඇත්තේ නැහැ. අපට බුද්ධෝත්පාද කාලයක් දැන් තියෙනවා. මේ දුෂ්ටසන අටෙන් අපි තොර බැවින් අපි බොහොම වාසනාවන්තයි උපනිශ්‍රේ සම්පන්නයි. ඒ උපනිශ්‍රේ සම්ප්‍රත්‍ය නිසා තමයි නැවත නැවත දාන සීල භාවනාදී කුසල් කර ගැනීමට අපට අවස්ථාව සැලසී තිබෙන්නේ. ඒ මේ දාන සීල භාවනාදී කුසල් රැස් කර ගැනීමෙන් අපි බලාපොරොත්තු වන්නේ මතු මත්තේ රන් රිදී මුතුමණික් ගේදොර වතු පිටියද ගඩන් මේවා සංවර්ධනය කරින්න නෙමෙයි. ඒ වගේම දිවි ලෝකයේ ගිහින් සප් විඳින්න නෙමෙයි. බම ලෝකයෙන් ධ්‍යාන සප් විඳින්න නෙමෙයි. අපි දන්නවා මේ මොන ලෝකෙක උපන්නත් එතන සීමිත කාලයක් තිබිලා එක වෙනස් වේදවා. උදා වෙන ඉර බහලා යනවා වගේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙන්නේ මක්නිසාද? වෙනස් වෙන ධර්මතා ඇති බැවිනුයි. මොකක්ද මේ වෙනස් වෙන ධර්මතා කියන්නේ? පංච උපාදානස්කන්ධයයි. පංච උපාදානස්කන්ධයේ මොනවද? නාම රූප දෙකයි. මේ නාම රූප දෙක ශෙනියක් ශෙනියක් පාසාම ඇති වෙනවා නැති වෙනවා. හේතුඵල ධර්මතා අනුව ඇති වෙනවා නැති වෙනවා. දිව්‍ය ලෝක කියන්නේ ඇති වෙන නැති වෙන නාම රූප. බම ලෝක කියන්නේ එහෙමයි. මන ලෝක කියන්නේ එහෙමයි. සිව් අපාය කියන්නේ එහෙමයි. ඒ නිසා මේ ලෝක ධාතුවේ තියෙන මොනම සැපතක්වත් සදාකාලික නොවන බැවින් ඒවා දුක්ඛ සත්‍යයි. ඒ නිසා අපි එකම පැතුම නම් මේ කියන අවීචේ පතම් භවග්‍රේ දක්වා තිස්සෙක් භූමිතලයේ තුල හෝ දසදහසක් සක්වල හෝ කෙලලක්ෂයක් සක්වල හෝ අනන්ත සක්වල හෝ කොතැනකවත් විනස් නොවන සැපයක් නැති බැවින් විනස් නොවන එකම සැපේ නම් මේ ලෝකයට අහිමි වෙන ලෝකයෙන් ඈතර වෙන ලෝකෝත්තර සැපයයි. එනිසා අපි මේ රසකරන සෑම කුසලයක ශක්තිය අපට ලෝකෝත්තර සංඛ්‍යාත ලෝකයෙන් ඈතර වුණා වූ අසංකත ධාතු නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් මේ කුසල රැස් කරන්නේ. එතකොට නිර්වාණ ධාතු ආභෝධය සඳහා කරන සෑම කුසලයකම ඵල විපාක කොත්තනම් දෙව්ලෝ මනුලෝ බඹලෝ පමා වුණත් අවසන් වන්නේ නැහැ. ඒ දෙව්ලෝ බඹලෝ මනුලෝ පමාවන්නේ නිවන ආභෝධ කරගන්න අවශ්‍ය ප්‍රඥා සම්ප්‍රත්‍ය මුහුකුරා යන තුරුයි. එතකොට භවයෙන් භවයට ප්‍රඥා සම්ප්‍රත්‍ය මුහුකුරවා යාම නිසා යම් දවසකදී අප මේ රැස් කරගන්න සීලම ධර්ම ශක්තිය උපනිශ්‍රේ වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුදුන් පමුණවාගෙන සෝවාන් ආදී මගඵල පිළිවෙලින් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන විනස් නොවන සදාකාලික සුවය වෙන ඉපදීමක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති සෝකයක් නැති හැඳීමක් නැති වැළපීමක් නැති කායික දුකක් නැති මානසික දුම්නසක් නැති දැඩි ආයාස දුකක් නැති හිතන ප්‍රතන දේවල් වැළකීමේ දුකක් නැති පංච උපාදානස්කන්ධ පරිහරණය දුකක් නැති අසංකත ධාතු සංඛ්‍යාතේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. එනිසා අප විසින් අද මේ දවසේදී රැස්පත් කරගන්නාද කුසලිය අසීමිතයි. මේ ස්වාමීන් වහන්සේලා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව වැඩම කරවාගෙන ආවා. ඊට කලින් මේ පින්කම මෙසේ කරගන්නෙමු කියලා මේ පින්වත් සියා කරුණාදාර මාතාව මහත් ගෞරවයෙන් බොහෝම උත්සාහයෙන් මේ දිනේ වෙන් කරගත්තා. ඒක මටත් පහසු හේරණයක් වුණා. මේ අභිනවයෙන් ඉදිකරන හන්තාන ආරණ්‍යෙහි සීමා සම්මතයටත් වඩින්න ඉදිච්ච දවසට සමීප දැවීම. ඒ අනුව දැන් අද විශේෂ පින් ගමනක් හෙදී තියෙන අනුරාධපුරයේ ඒකත් අපි නැවැත්තුවා මේකට මෙන්දෝ නිසා. එනිසා අපි බොහොම ගෞරවයෙන් පහසු හේරණයෙන් අපේ මහත්මයා ඊරකෝන් මහත්මයා බර්නාඩ් ආනෝඩා මහත්මයාගේ ඒ ආරාධනයත් එවාගේම පහසු හේරණයත් ඇතුව අපි වැඩම කරවා ගන්න යෙදුණා. එවාගේම දෙපාදව අසුන් පනවා වඩා හිඳුවා සූදානම් කරගත් දාන වස්තුවේ අග්‍රභාගයෙන් බුද්ධ පූජා පැවැත්තුවා. ඉංගනතුර සංඝරත්නයේ දන්පැන් පිළිගන්වා දන්ද නමස්කාරයෙන් උපස්ථාන කළා. දැන් මේ සීලයේ පිහිටා බණපදයකට සවන් දුන්නා. දාන සීල භාවනා වශයෙන් සිත කය වචන යොදා සිදු කර ගන්නා ලද මෙම කුසල සම්භාර ධර්මයේ රහත් බෝධියේ පසේ බෝධි අභිසම්බෝධියේ නම් වූ උතුම් බෝධි ඥානයකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම හේතු වේවා කියාපේ ප්‍රාර්ථනා තබා ගනිමු. ඒකම තම තමා නමින් අභාවප්‍රාප්ත යම්තාක් මෞඛ්‍ය ගුරුවර බන්ධු මිත්‍රාදී